අපි දැන් ඔබට තොරතුරු ගෙනෙන්න සූදානම් වන්නේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු විසින් නව තාක්ෂණයක් ඇසුරෙන් ස්ට්‍රෝක් එක එහෙමත් නැත්නම් අපි ආඝාතය කියන රෝගී තත්ත්වයේ කල්තිය හඳුනා ගැනීමේ යම්කිසි ක්‍රමයක් පිළිබඳ වූ පර්යේෂණයක් සම්බන්ධයෙන්. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා විසින් මේ ආඝාත තත්ත්වය ඇති කළ හැකි කර්ණිකා තත්වායනය නම් වූ තත්ත්වය පිළිබඳව අඩු වියදම් පර්යේෂණයක් ඇසුරෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාවටත් මෙම පර්යේෂණය හඳුන්වා දීමට වෑයමක් සිදු කරනවා. ඉතින් මේ පිළිබඳව තමයි අපි වෛද්‍ය තිස්ස විජේරත්න සමග කතා බහ කරන්නේ. වෛද්‍ය තිස්ස, අපි ඔබ SBS සිංහල වැඩසටහනට අයබෝන් කියලා පිළිගන්න ගමන්ම මුලින්ම අපි දැනගන්න කැමති ඔබ මේ වැඩිපුර අවධානය යොමු කරන මේ මොළය හා ආශ්‍රිත සම්බන්ධ වූ සෞඛ්‍ය පිළිබඳව අපි මෙතරම් අවධානයක් යොමු කළ යුත්තේ ඇයි කියන කාරණය පිළිබඳව.
මෙහෙමයි චරිත, මිනිස් මොළය කියලා කියන්නේ අපේ සිරුරේ තිබෙන අසිරිමත්ම ඉන්ද්‍රිය කියලා කිව්වට වරදක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත්, ඔබ මගෙන් මේ කතිකාව ලබා ගන්නෙත්, මම මේ දේවල් විස්තර කරන්නෙත්, ඊට අමතරව අපේ අසන්නන් අපිට සවන් දෙන්නෙත් අපේ මොළයට පින් සිද්ධ වෙන්නටයි කියලා කිව්වොත් ඒක ඇති වරද්දක් නැහැ. හැබැයි මිනිස් මොළය කියලා කියන්නේ ඉතාමත්ම සංකීර්ණ ඉන්ද්‍රියක්. උදාහරණයක් හැටියට ලෝකයේ කිසිම ලොකුම මොළකාරයෙකුටවත් මිනිස් මොළය පරදවන්නට තරම් පුළුවන් පරිගණකයක් නිර්මාණය කරන්නට තාම පුළුවන් වෙලා නැහැ. අවාසනාවකට වගේ 2016 වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ඊට අමතරව මමත් ඇතුළුව තවත් විවිධ මහාචාර්යවරු 150ක් විතර එකතු වෙලා හදාගෙන තියෙන ගෝබල් බර්ඩන් ඔෆ් ඩිසීස්, එහෙම නැත්නම් මොළයට හානි කරන දරුණු ආබාධ සම්බන්ධව කරන පර්යේෂණ වලිනුත් පෙනිලා තියෙන හැටියට අපි හැම 3 දෙනෙක්ගෙම එක්කෙනෙකුට එක්කෝ අපිට අංශභාගය හැදෙන්න, එහෙම නැත්නම් අපිට ඩිමෙන්ෂියාව හැදෙන්න තර්ජනයක් තියෙනවා කියලා පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි තරයේ විශ්වාස කරන 90%ක් පමණ මේ රෝගයන් අපි හොඳට කල්පනා කරලා වැඩ කරොත් අපිට වළක්වා ගන්නට පුළුවන් රෝග තත්ත්වයන් හැටියට. අපි විශ්වාස කරනවා මේ මොළයේ සෞඛ්‍යය ගැන, එහෙම නැත්නම් බ්‍රේන් හෙල්ත් ගැන මීට වඩා අපි ටිකක් තදින් මේ සාකච්ඡා කරන්න ඕන, කතා කරන්න ඕන, අපේ සමාජයට මේක ගෙනියන්න ඕන. මොකද 90%ක් පමණ අපේ මොළයට තර්ජනය කරන රෝග අපිට වළක්ව ගන්න පුළුවන් කමක් තියෙන නිසා.
එතකොට වෛද්‍යයෙන් මෙවන් තත්ත්වයක් ඇති වෙන්නට විශේෂ හේතු හඳුනාගෙන තිබෙනවද?
අපි හේතු කීපයක් දැනට හඳුනාගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට මට කියන්න පුළුවන්, මගෙත් එක්ක ඉලෙක්ටිව් අපොයින්ට්මන්ට් එකක් කරපු ඇඩිලෙඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යෙක්, අපි එයාව පිටත් කරා බදුල්ල දිස්ත්‍රික්කයේ එක දුෂ්කර ගම්මානයක පොඩි සමීක්ෂණයක් කරන්න. මට මතක හැටියට අපි මේ සාමාන්‍ය මිනිස්සු 200ක් පමණ සමීක්ෂණයට ලක් කරපුවාම 70%කට විතර අදිරුදුර පීඩනය තියෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන් වුණා. 60%ක් විතර මීට කලින් අදිරුදුර පීඩනය තියෙනවා කියලා හඳුනාගත්ත නැති. මේ වගේ අදිරුදුර පීඩනේ, ඊට අමතරව ඒට්‍රියල් ෆිබ්‍රිලේෂන්, එහෙම නැත්තම් මේ මං හිතන්නේ සිංහලෙන් කියනවා කර්ණිකා තත්වායනය කියලා, කොලෙස්ටරෝල් වගේ දේවල් වැඩිවීම නිසා ඇඟේ ලේන හරවල ඇතිවෙන තත්වයන්, ඊට අමතරව හරි හැටියට පාලනය නොකරපු දියවැඩියා රෝගය, ඊට අමතරව අවශ්‍ය තරම් පළතුරු හෝ එළවලු පරිභෝජනයට නොගැනීම, ඊට අමතරව අවශ්‍ය තරම් ව්‍යායාමවල ශාරීරික සුවතා ව්‍යායාමවල නිරත නොවීම, මේ වගේ දේවල් තමයි අපිට පාලනය කරලා අර මොළයට තර්ජනය කරන රෝග ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන් කාරණා හැටියට පෙනිලා ගිහිල්ලා තියෙනවා.
එතකොට දැන් අපි මේ ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලාංකික ප්‍රජාව ගැන කතා කළොත්, විශේෂයෙන්ම ඔවුන් තුළ මේ පිළිබඳව දැනට තිබෙනා වූ දැනීම පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
මම දැනට වැඩ කරන්නේ වෙස්ටර්න් මහරෝහලේ අංශභාග රෝග ඒකකයේ අධ්‍යක්ෂකවරයා හැටියට. ඉතින් මට හම්බ වෙන ලෙඩ්ඩුන්ගෙන් ශ්‍රී ලාංකික සමාජයේ එන ලෙඩ්ඩු ප්‍රමාණය බොහොම සීමා සහිත ප්‍රමාණයක් මට හම්බ වෙන්නේ. මම කරලා තියෙන මෙහෙ කරලා තියෙන පර්යේෂණවලත් එහෙම ශ්‍රී ලාංකික ප්‍රජාව එල්ල කරලම අපි කරපු පර්යේෂණයක් මෙහෙ දැනට ඇත්තේ නැහැ. ඒ නිසා මට හරියටම එයාගේ තියෙන දැනීම මොන වගේ තැනක තියෙනවද කියලා කියන එකට උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි මට මෙහෙම එකක් කියන්න පුළුවන්. දැන් ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියානු රටවල ඉපදිලා මෙහෙට සංක්‍රමණය කරලා ඉන්න ජනතාව ගත්තහම ඒ වගේ අයට ඇත්තටම මේ අංශභාගයේ එහෙම නැත්නම් ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්වයක් ඒවා වැටෙන්නේ ඇත්තටම අපි දැනට පාවිච්චි කරන නොන් කමියුනිකබල් ඩිසීසස්, එහෙම නැත්නම් NCD කියන ජාතියට වැටෙන රෝග දෙකක්. මේ දෙක මං ඉස්සෙල් කිව්වා වගේ අපි හැම 3 දෙනෙක්ගෙම එක්කෙනෙකුට අත් වෙන්න තියෙන ඉඩම තමයි ඔය රෝග දෙකෙන් එකක්. ඒ වගේ ඒවා මේ වගේ රටකට සංක්‍රමණය කරලා ඉන්න ජනතාවට හැදෙන්න තියෙන වාර ගණන අනිත් අයට වඩා ටිකක් වැඩි බව නම් අපිට නිරන්තරයෙන්ම පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඒකට හේතු අපිට හරියටම හොයාගෙන නැති වුණාට අපි හිතන්නේ ජානමය වශයෙන් වෙනත් රටක ඉපදෙන්න හැදිලා තියෙන, ඊට අමතරව ආහාරමය අතින් වෙනත් ආකාරයක ආහාර පාන ගන්න පුරුදු වෙලා ඉන්න අය වෙනත් රටකට සංක්‍රමණය කරලා ඒ රටේ ආහාර පාන වලට සහ ජීවන රටාවට පුරුදු වුනහම සමහර වෙලාවට ඒ නිසා අර වගේ රෝගවලට ඇතිවෙන ඉඩ හඩ තත්ත්වය ටිකක් වැඩි වෙනවා වෙන්නත් පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් දකුණු ආසියානු රටවල අයගේ තියෙන ජානමය සම්භාවිතාවය ඔස්ට්‍රේලියාවෙන සමහර මුල්පදිංචිකරුවන්ගේ ජානමය දේවල් වලට කිට්ටු බව දැනට කරන පරීක්ෂණ වලින් පෙනිලා ඉහිලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මගෙත් එක්කම හිතවත් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ඉන්න එක මේ වසංගත රෝග විද්‍යාඥවරියක් මේ ළඟදී මේ එක රැස්වීමකදී හම්බුණා මාත් එක්ක කතා කරපුවාම කිව්වේ ඩාවින් වල කරපු පරීක්ෂණ වලින් එයාට පෙනිලා ගිහිල්ලා තියෙන කොලෙස්ටරෝල් තත්ත්වය ගත්තහම මම ලංකාවේ මිනිස්සුන්ගේ කොලෙස්ටරෝල් වල තත්ත්වයත් එක්ක ගත්තහම ඒ දෙකේ සෑහෙන සම්බන්ධයක් තියෙන බව තමයි අපිට පෙනිලා ගියේ අපි ඒ කරපු ඉලනෝන සාකච්ඡාවේ. නිසා ඒක තවත් එක කාරණයක් අපේ අය මීට වඩා මේ වගේ රෝග වලින් පරිස්සම් වෙන්න ඕන කියන එක ගැන කල්පනා කරලා ඒගෙන වැඩ කරන එක අනිත් අයටත් වඩා.
ඔය එතකොට අපි දැන් වැඩිපුර කතා බහ කළොත් ඔබ මේ සිදු කරන්නට යන පරිශ්‍රණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාව හවුල් කරගෙන ඒ පිළිබඳව ඒ විද්‍යාත්මක පසුබිම ගැන අපිට මුලින්ම පැහැදිලි කරන්න පුළුවන්ද?
මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඉස්සෙල්ලා විස්තර කරන්න දැන් අංශභාග රෝග එහෙම නැත්නම් ආඝාතය කියන රෝගය හට ගන්නකොට සාමාන්‍යයෙන් කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් තමයි එක්කෝ මොලේට ලේ ගෙනියන රුධිරනාලයක් අවහිර වෙලා ඒ රුධිරනාලයෙන් සැපයෙන මොලේ කොටසේ ක්‍රියාකාරීත්වය නැති වෙලා ඊට පස්සේ ඒ මොලේ කොටසෙන් ක්‍රියාකාරී වෙන ශරීරයේ කොටස අඩපණ වෙන එක. සමහර විට මට ඒ විදිහටම වෙන්න පුළුවන් මගේ මොලේ ඇතුළට ලේ ගැලුවොත් එහෙම මගේ මොලේ වම් අත පැත්තට හදිස්සියේ ලේ නහරයක් පිපිරීමකින් හෝ එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් ලොකු ලේ ගැලීමක් වුණොත් මගේ මොලේ වම් අත පැත්ත ක්‍රියාකාරීත්වය නතර වෙලා මගේ දකුණු අත පැත්ත සහ මගේ කතාව සම්පූර්ණයෙන් නැතර වෙන්න පුළුවන්. මේ තත්ත්වයට සාමාන්‍යයෙන් ලංකා මිනිස්සු පාවිච්චි කරන වචනේ තමයි අංශභාගය කියන එක. ඊට අමතරව මම හිතන හැටියට සිංහල භාෂාවේ පාවිච්චි කරන තවත් වචනයක් තමයි ආඝාතය කියන එක. ඉංග්‍රීසි භාෂාවෙන් මේක දන්නේ ස්ට්‍රෝක් එකක් හැටියට හුඟක් මිනිස්සු. දැන් මේ විදිහට ස්ට්‍රෝක් ලෝකේ පුරා හැදෙනවා මිලියන 16ක් විතර අවුරුද්දකට. සාමාන්‍යයෙන් කියන හැටියට හැම තත්පර 6කටම වාරයක් ලෝකේ කවුරු හරි කෙනෙකුට මේ විදිහට ස්ට්‍රෝක් එකක් හැදෙනවා. හැම තත්පර 6කටම වාරයක් ලෝකේ කවුරු හරි කෙනෙක් මේ විදිහට ස්ට්‍රෝක් එකක් හැදිලා ජීවිතේ නැති වෙනවා. එතකොට අර මම කියපු මිලියන 16ක් විතර පමණ වෙන අයගෙන් මිලියන 5ක් විතර අයගෙම වගේ ජීවිත මේ රෝගය නිසා නැති වෙනවා. අනිත් ඉතුරු වෙන අයගෙනුත් සෑහෙන ගානකට ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ තමන්ට ඇති වෙන දුබලතාවය සහ මොලේ විශාල කොටසකට හානි වෙන එක නිසා. දැන් මේ විදිහට අංශභාගය එහෙම නැත්නම් ස්ට්‍රෝක් එහෙම නැත්නම් ආඝාතය හැදෙන ලෙඩුන්ගෙන් සෑහෙන ප්‍රමාණයකට මේක හැදෙන්න එක හේතුවක් හැටියට පෙනිලා ගිහිල්ලා තියෙන එක රෝග තත්ත්වයක් තමයි ඒට්‍රියල් ෆිබ්‍රිලේෂන් එහෙම නැත්නම් AF එහෙම නැත්නම් සිංහලෙන් කියනවනම් කර්ණිකා තත්වායනය කියලා කියන්නේ. දැන් මේ කර්ණිකා තත්වායනය කියන එක කෙනෙකුට තියෙනවද නැද්ද කියලා නිකම්ම දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට අපි කෙනෙක්ගේ හෘදේ වස්තුවේ ක්‍රියාකාරීත්වය ගැන පරීක්ෂා කරන වාර්තාවක් ගන්න ඕන. අපි මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන ECG පටියක් ගන්නවා කියලා. දැන් මේ කර්ණිකා තත්වායනය කියන එක හරියට අඳුරගන්න එක හරි අමාරු කාරණාවක්. මම පහුගිය අවුරුදු 10 විතර වගේ ඇතුළත ලංකාව පුරාම එක එක පළාත්වල අංශභාග අධ්‍යාපන වැඩසටහන් කරලා තියෙනවා. මට මතක හැටියට දැන් මම ඒ වගේ වැඩසටහන් 140ක් 145ක් විතර කරලා තියෙනවා. මම මේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට පස්සේ මගෙත් එක්ක සාකච්ඡා කරන විශේෂඥ වෛද්‍යවරු මට කියන කතාවක් තමයි මේ කර්ණිකා තත්වායනය කියන එක අපි මේ ඔස්ට්‍රේලියාවේ දැක්ම තරම් ලංකාවේ නැහැයි කියන. හැබැයි එහෙම කිව්වට මම බලන ලෙඩ්ඩු ගත්තාම මට මෙහි හම්බ වෙන ලෙඩ්ඩුන්ගේ ලංකාවේ හම්බ වෙන ලෙඩ්ඩුන්ගේ වෙනසක් නැහැ. මට හිතෙන විදිහට මේ කියන ලංකාවේ හරියට අධ්‍යයනය කරලා නැති නිසා හුඟක් වෙලාවට වෛද්‍යවරු අපිත් එක්ක කියනවා මේක ඔස්ට්‍රේලියාවේ තියෙනකන් අපේ මෙහෙ නැහැ කියලා. මම හිතන්නේ ඒක මිත්‍යා විශ්වාසයක්. මේක ගැන හරියට අධ්‍යයනය කරන එක වැදගත් කියන එක තමයි මගේ මතය. මේ ගැන මගෙත් එක්ක චිත්‍රෙන් වැඩ කරපු සමහර විශේෂඥ වෛද්‍යවරු ලංකාවේ ඉන්න මගේ අදහස ඇත්ත කියන එක පිළි අරගෙන මේක මෙහෙ විදිහටම තියෙනවා. ඒක හොයන්න ඒගොල්ලන්ට එච්චර ක්‍රමසහ විදි නැති බව ගැන මට මගෙත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. පහුගිය අවුරුදු 4-5 ඇතුළත අපිට පෙනිලා ගිහිල්ලා තියෙනවා දැන් මේ මිනිස්සු ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකත් එක්ක එන ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා ඊට අමතරව පොඩි ඇලුමිනියම් තහඩු කෑල්ලක් කියලා කියන්නේ ඇත්තට මේක එක එක සමාගමකින් හදලා තියෙන විශේෂයෙන් සකස් කරපු උපකරණයක්. ඒක මේ ග්‍රෑම් 5ක් විතර වගේ බර වෙන එකක්. ඒක පාවිච්චි කරලා මේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරලා මේ කර්ණිකා තත්වායනය කියන එක තියෙනවද නැද්ද කියන එක හොයාගන්න පුළුවන් කියලා මුගක් ඔස්ට්‍රේලියාවේම මගේ හිතවත් මහාචාර්යවරයෙක් කරලා තියෙන පරීක්ෂණ වලින් පෙනිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙහි මේ මෙල්බර්න් නගරයේ ඉන්න ශ්‍රී ලාංකික සමාජයේ කොටසකට අපි බලාපොරොත්තු වෙනවා ආරාධනා කරන්න මේ පරිශ්‍රණයට අපිත් එක්ක සහභාගී වෙන්න කියලා අපි බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 55ට වඩා වැඩි දැනට කර්මිකා තත්ත්වයනේ එහෙම නැත්නම් ඒට්‍රල් ෆිබ්‍රිලේෂන් ගැන දන්න හෝ නොදන්න අපි අහඹු ලෙස තෝරාගත්ත 2000ක පමණ පිරිසකට අපි බලාපොරොත්තු වෙනවා ආරාධනා කරන්න මේ සමීක්ෂණයට අපිත් එක්ක සහභාගී වෙන්න කියලා. එහෙම වුණොත් අපේ බලාපොරොත්තුව මේකෙන් එක්තරා ප්‍රතිශතයකට මේ රෝග තත්ත්වය තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේට සමාන්තරව මේ දවස්වල අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරීක්ෂණ කණ්ඩායමකුත් එකතු කරගෙන ලංකාවෙත් කුරුණෑගලත් මාතලේ නගරයේත් බදුල්ල දිස්ත්‍රික්කයේත් මහනුවරත් මේ විදිහටම ජනකොටස් 4ක් විතර සමීක්ෂණයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. කාර්මිකා තත්ත්වයනේ කොච්චර තියෙනවද කියන එක හොයලා බලන්න මේ විදිහට මේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා. මොකද මේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න හේතුව මේක කරන්න පුළුවන් ලාභම ක්‍රමය තමයි දැනට අපිට පෙන්නලා තියෙන විදිහට මේ විදිහ වැඩ පිළිලක් කරන එක. මොකද ඊට අමතරව වෙනත් විදි තියෙනවා කාර්මිකා තත්ත්වයනේ බලන්න. උදාහරණයක් ඇටියට මෙහේ ඉන්න අපේ සමහර ජනතාව දන්නවා මෙහේ අපිට පුළුවන් පැය 24ක් පුරා හෘදේ වස්තුවේ ක්‍රියාකාරීත්වය ගැන බලාගෙන ඉන්න, එහෙම නැත්නම් මොනිටර් කරන හෝල්ට් මොනිටරින් කියලා එකක් කරන්න. ඒක ලංකාවේ නැත්තේ නැහැ. නමුත් ලේසින් අපිට ඒක ලබා ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ වගේ අඩු වියදමකින් මේ වගේ තත්ත්වයක් තියෙනවද නැද්ද කියන එක බලාගන්න පුළුවන් ක්‍රමයක් අපිට පාවිච්චි කරලා මේ ප්‍රශ්නේ කොච්චරක් දුරට තියෙනවද කියලා හොයාගන්න පුළුවන් නම් ඒ හරහා ඒ නිසා ඇතිවෙන අංශභාග තත්ත්වය සහ ඒ හරහා මිනිස් මොළයට අපේ අයගේ කරන්න තියෙන කරදර තියෙනවා නම් ඒවා වළක්වා ගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න එක තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ මේ වැඩපිළිවෙලේ පළවෙනි අංකය හැටියට.
මේ සඳහා සම්බන්ධ වෙන්න නම් කවුරු හරි කැමති නම් කොහොමද ඔවුන් සම්බන්ධ වෙන්නේ?
අපි දැනට මේ ගැන පරීක්ෂණය සම්බන්ධ කරන විදිහ ගැන වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉතුරු මාස 2-3 ඇතුළත ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රජා සේවාවල නියුතු වී සිටින උදවිය හරහා හෝ එහෙම නැත්නම් මේ මෙල්බර්න් නගරයේ තියෙන පන්සල් හරහා ශ්‍රී ලාංකීය ජනතාවට සම්බන්ධ වෙන්න මාත් එක්ක මේකට උදව් කරන්න තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගණනාවකුත් දැනටමත් කැමැත්ත පළ කරලා තියෙනවා. අපි මේකට ලෑස්ති වුණාම අපිත් එක්ක මම හිතන්නේ ඊළඟ පරම්පරාවේ ඉන්න තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ 10ක් හෝ 15ක් සම්බන්ධ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කීප දෙනෙක් මේ වෙනකොටත් මට ඒගොල්ලන්ගේ විස්තර මට ඊමේල් කරලා මගෙත් එක්ක සම්බන්ධ වෙලා අපි නිරන්තරයෙන් මුණ ගැහිලා සාකච්ඡා කරමින් පවතිනවා. මම හිතන හැටියට තව මාස 3ක් හෝ 4ක් ඇතුළත අපිට මේක මේ ශ්‍රී ලාංකීය සමාජයට ගෙනෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අපි කතා කරන අතරතුරේදීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පරීක්ෂණ ආචාර ධර්ම කමිටුවට අපි ඉදිරිපත් කළා තියෙනවා අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන ගැන. මට මේ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ආරංචි වල හැටියට ඉතුරු මාසේ හෝ මාසිකවම ඇතුළත අපිට ඒ සඳහා අවශ්‍ය අවසර ලැබෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඔව්, එහෙමනම් වෛද්‍ය තිස්ස විජයරත්න අපිත් ස්තුතිවන්ත වෙනවා ඔබ මේ පණිවිඩය අපේ වැඩසටහන ඔස්සේ අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට ඉදිරිපත් කිරීම පිළිබඳව. ඒ වගේම සුබ පතනවා මේ පරිශ්‍රණ කටයුතු සාර්ථකව කරන්න අවස්ථාව ලැබෙන්න කියලා.